සාදු සාදු සාදු.
මේ හේතු තුන ඇති කලෙහි ඔබට යමක් පෙනෙනවා. දැන් ඔබට පැහැදිලි හේතු එකක්වත් නැති වුණොත් පෙනෙන දේ නැති වෙනවා කියලා. හොඳයි, දැන් අපි හිතමු මොනවද? දැන් මේ ආලෝකය ඇති කලෙහිම දැන් ඔබට ඔය පෙනෙන දේ පේන්නේ. අපි හිතුවොත් මොනවද? දැන් ඔය ලැබෙන ආලෝකය නිවෙන එක. අපේ තුමාර නිවෙන පත්තු වෙන බල්බ් එකක් කියලා. බල්බ් එක පත්තු වෙනකොටම පෙනෙන දේ පෙනෙනවා. බල්බ් එක නිවෙනකොටම පෙනෙන දේ නැති වෙනවා. ආපහු බල්බ් එක පත්තු වෙනකොට ආපහු පේනවා. දැන් හඳයි අර ඉස්සෙල්ලා බල්බ් එක පත්තු වෙනකොට පෙනිච්ච දේද නිවිලා දෙවෙනි වර පත්තු වෙනකොට පේන්නේ? එතකොට ඉස්සෙල්ලා තිබිච්ච එකට මොකද වෙන්නේ? ඒක ඉතුරුවක් නැතුවම නැසුනද? එහෙම නැත්නම් දැන් අපේ සමහර කියනවනේ මේ අභිධර්ම උගන්වන අයක් තියෙනවා මේ පරම්පරාවක් තියෙනවායි කියලා. පරම්පරාවක් තියෙනවායි කියලා ඉස්සෙල්ලා තිබිච්ච එක නෙමෙයි දැන් තියෙන වෙනස් එකක් තියෙනවායි කියලා. ඒක පරම්පරාවක් තියෙනවා කියන කතාවක් තියෙනවානේ. දැන් අර මේ අනිත්‍යතාවය ගැන අද අපේ රටේ කතා කරනවටත් වඩා මහා ගැඹුරෙන් අනිත්‍යතාවය ගැන කතා කළ කෙනෙක් ඉන්නවා. කවුද? ක්‍රිෂ්ණමූර්ති. ක්‍රිෂ්ණමූර්ති කියනවා එක මිනිසෙකුට ගඟට දෙපාරක් පනින්න බෑ කියලා. පළවෙනි පාර පැනලා දෙවෙනි පාර පනිනකොට මිනිස්සයත් වෙනස් වෙලා ඒ ගඟත් වෙනස් වෙලා ඒ තරමට අනිත්‍ය කතා කරන අය ලෝකේ ඉන්නවා. දැන් එතන කියන්නේ සංතතියක්. අපේ දහම එහෙම ඉගෙනීමක් තියෙනවා. හැබැයි මෙතන ගැන මෙන්නේ ඒ කියන්නේ. දැන් අපේට තේහෙදලි අර ඉස්සෙල්ලා අපට පෙනිච්ච දේ ලයිට් එක නිවෙනකොටම ඉතුරුවක් නැතුවමයි නැති වුනේ. ඒක පරම්පරාවක් නෑ, සංතතියක් නෑ. ඉතුරුවක් නැතුවම ඉවර වුණා. ඉතුරුවක් නැතුවමයි ඉවර වුනේ. ඉතුරුවක් නැතුවමයි අනිත්‍ය වුනේ. ඊළඟට තියෙන්නේ මොකද්ද? ආපං හේතු ගැටීම නිසා අලුතෙන් හටගත්ත දෙයක්. ඊළඟට ආපහු බල්බ් එක නිවෙනකොට ඒක ඉවරයි. නැවතපත් වෙනකොට ආයි හේතු ගැටීම නිසා ආපහු වැඩක්. දැන් ඔන්න දැන් අපට මනක් තියෙනවා මේ උපමාව තුළ. බල්බ් එක නිවෙනකොට තෙනිච්ච දේ ඉතුරුවක් නැතුවම ඉවර වෙනවා කියලා. හැබැයි අපිට මත් දෙනකොට දැන් කුකුසක් තියෙනවා. ඉස්සෙල්ලා තෙන්ච්ච දේ නම් යාපෝ බලනකොට පේන්නේ. මගේ මූණ මොන තේන්නේ? මූණ වෙනස් වෙලාද? මූණ වෙනස් වෙලාද? ඉස්සෙල්ලා මූණ වෙනස් වෙලා එතකොටම ඔන්න අපි දුරු කරන්න ඕන තැන තමයි මේ ඉන්නේ. දැන් හිතලා තියෙන්නේ මොකක් කියලාද? මේ තේන්නේ මොකක් කියලාද? මේ හිතලා තියෙන්නේ තේන්නේ මේ තේන්නේ මගේ මම කියලා හිතලා තියෙනවා. මෙන්න මේකෙන් තමයි අපි ගැලවෙන්න ඕන තැන. දැන් අපි තේරුම් ගන්න තේනන දේ කන්නාඩියේද? මේ තේන්නේ කන්නාඩියේද? හොඳට කල්පනා කරලා කියන්න. තේන්නේ කන්නාඩියේද? නෑ. තේන්නේ මූලද? තේන්නේ ආලෝකයේද? එහෙනම් පෙනෙන දේ මේ හේතු එකක්වත් නෙමෙයි. හැබැයි මේ හේතු නැතුව එහෙම පෙනෙන දෙයක් හටගන්නත් පුළුවන්ද? නෑ. එහෙනම් පෙනෙන දේ හේතු නෑ. හේතුවෙන් බහැර වූවකුත් නෙමෙයි. මේ හේතු නැත්තම් මෙහෙම පෙනීමක් දැකීමක් ඇත්තෙත් නැහැ. මෙන්න මේ ටික තේරුම් ගත්තොත් අපි මේ කියා දෙන්න යන තැන හරි සරල වෙයි. හොඳට බලන්න දැන්. කණ්ණාඩිය මතින් අපිට පෙනෙන දේ කණ්ණාඩියක් නෙමෙයි, සැකයක් නෑ. පෙනෙන්නේ මොනවත් නෙමෙයි. මොනනම් දත්තං කිරි බිත්තර දීලා මං හදාගත් එකනේ. දැන් අරක එහෙම එකක් නෙමෙයි. එහෙනම් ඒකත් බත්මාල වලින් යපෙන එකක් වෙන්න ඕන. එහෙනම් දැන් ඒකද ගම බලාගෙන මේ දිරණ කැඩෙන බුඳන කුණු වෙන අනිත් වෙනවා කියලා ඒක දිහා බලනවත් හරිද? ඒක දිහා බලනවත් හරිද? එහෙනම් අපි බලන්නම මේ පෙනෙන්නේ මෙහෙයි කියලා හේතුවයි කියලා හිතාගන්න. එතකොට ඒ දැක්ම හරිද වැරදිද? එහෙනම් අපි මුචල් කාලයක් භාවනා කරලා තියෙන ඔන්න ඒ වැරද්දවත් අපිට නිවන් හම්බ වුණේ නැත්තේ අපි මෙන්න මේ ඇත්ත දැක්කනේ. මෙන්න මේ ඇත්ත දැක්කනේ. මෙන්න මේ ඇත්ත දැකින දැන් බලන්න හොඳට මේ උපමාව එහාට යන්න එපා. තවදුරටත් බලන්න හොඳට. මේ පෙනෙන දේ කණ්ණාඩියක් නෙමෙයි. පෙනෙන දේ මේ ධාතුකයක් නත් නෙමෙයි. අබලන්න මේක වෙනස. මේ පෙනෙන දෙයයි පෙනෙන වා කියලා හිතන රැවටෙන මොහොතේ වෙනස. මේකනම් මං හදාගන්න එක. බත්පාන් මාළු කවුටි මූණට වෙලාවට කන්න බොන්න දෙදී හදාගන්න එක. මේක සතර මහා ධාතුන් හටගත්ත දෙයක්. කෙසේම නියදත් සම්මස්නහර ඇටයට මිදුල ආදී දේන් යුක්තයි. දැන් ඔබට පෙනෙන්නේ එහෙම තේරුණාද? නෑ. එහෙනම් ඒකයි මේකයි වෙනස්. එහෙනම් මේ පෙනෙන දේ මේක නෙමෙයි. දැන් සැකයක් නෑනේ? නෑ. එහෙනම් දැන් මේ පෙනෙන්නේ ආලෝකයද? නෑ, ආලෝකයක් නෙමෙයි. එහෙනම් පෙනෙන දේ මේ හේතු එකක්වත් නෙමෙයි. හැබැයි මේ හේතු නැතුව මෙහෙම ඵලයක් හටගන්නේද? නෑ. හේතුන් පටිච්ච සම්භූත. මේ හේතු ඇතිකම්මයි හටගන්නේ. මේ හේතු තුනම එකතු වෙනකොට මේ ඵලය හටගන්නවා. හොඳයි. එතකොට අපි අහපු බණ පදයක් තියෙනවා, නැත සෝ නැච අඤ්ඤෝ. දැන් තොහොත් නෙමෙයි. දැන් මේ දෙන්නේ හේතුවක් නෙමෙයි. නැච අඤ්ඤෝ හේතුවෙන් බැහැර එකක්ද? අනිකෙකුත් නෙමෙයි. එහෙනම් හේතු ඇතිකල්හි නිබඳු ඵලයක්. මොකද ඔකට ධර්මයේ කියන්නේ අස්මං සති උදං හෝති. මේ ඇතිකල්හි මේ වේ. ඉමාස උපාදා ඉදං උපජ්ජති. මේ උපන් කල්හිම මේ පෙනෙන දේද උපදී. අස්මං අසති ඉදං නහෝති. මේ හේතු නැත්නම් පෙනෙන දේක නෑ. ඉමාස නිරෝධා ඉදං නිරුජ්ජති. මේ හේතු නිරෝධ වීමෙන් හටගත්ත ඵලයක් වෙනම දේ නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් මෙන්න මේ න්‍යාය අපි අපේ ආයතන ටිකට සම්බන්ධ කරලා බැලුවොත් ඔබ දැන් දර්ශන ඥානය පහළ කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. මේ න්‍යායම තමයි ඔබට ආධ්‍යාත්මය තුලින් සලායතනය තුලින් දකින්න වෙන්නේ. මේ ටික දැක්කොත් ඔබ සත්ව පුද්ගල ආත්ම මම වගේ මගේ ආත්මය කියන පදනමින් දැන් වෙන් වෙන්න පුළුවන්. එහෙම වෙන් වුණත් අතීතයේ පිළිබඳව අනාගතයේ වර්තමානයේ පිළිබඳව කතා කරන්න වළංගු වෙන්නේ නැහැ, අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම හිටියද නැද්ද, එනවද නැද්ද, යනවද නැද්ද කියන කතා කරන්න වෙන්නේ නේ. මම කියන දෘෂ්ටිය බිඳිනවා. ඉතින් මම කියන දෘෂ්ටිය බිඳුණා නම් මම හිටියද කියලා කතා කරන්න වෙන්නේ මම ඉන්නව නන්නේ නේද? දැන් මම කියන දෘෂ්ටිය මෙතන බිඳුණා නම් හිටියද කියන හෝ යනවද කියන හෝ කතාව කරන්න වෙන්නේ නේ. එහෙනම් දැන් අපි මේ හේතු ඇති කල්හි දකින යමක් තියෙනවා. දැන් අපිට පැහැදිලි දැකීම හේතු නෙමෙයි. හේතු ඇති කල්හි හටගන්න ඵලය මේක අත්මහර ජීවිතේ පුරාම මේ උපමාව අමතක කරන්න බෑ. මේක ගැන නැවත නැවත හිතන්න. මේක හොඳට තේරුම් ගත්තාම ඊළඟට තැන තේරුම් ගන්න ලේසියි. දැන් අපි තව එකක් අරගෙන බලමු. ධර්මයට යන්න කලින් අපේ ආධ්‍යාත්මික යොමු වෙන්න කලින් තෙරු තිරයක් පහන් දැල්ලක් ඇති කල්ලි ආලෝකය. එතකොට ආලෝකය කියන්නේ තෙල්ද? ආලෝකය කියන්නේ තිරයද? ආලෝකය කියන්නේ පහන් දැල්ලද? එහෙනම් ආලෝකය කියන්නේ මේ හේතු එකක්වත් නෙමෙයි. මේ හේතු නැතුව ආලෝකයක් හටගන්න පුළුවන්ද? නේද? එහෙනම් මේ හේතු නෙමෙයි, හේතු නිසා හටගන්න ඵලය. එතකොට ආලෝකය කියන්නේ හේතු නෙමෙයි, හේතු නිසා, හේතු ඇතිකල්හි හටගන්න ඵලය. අස්මින් සති ඉදං වොත්. මේ ඇතිකල්හි මෙය වේ. මේ නැතිකල්හි මෙය නොවේ. දැන් අපි තව එකක් ගමු. ගහත් පොළවත් ආලෝකයක් ඇතිකල්ලි මොකද හටගන්නේ? සෙවණැල්ල. දැන් සෙවණැල්ල කියන්නේ පොළවද? සෙවණැල්ල කියන්නේ ගහද? සෙවණැල්ල කියන්නේ ආලෝකයද? මේකක්වත් නෙමෙයි. හැබැයි මේ හේතු ඇතිකල්ලි සෙවණැල්ලකුත් තියෙනවා. එහෙනම් අස්මින් සති ඉදංගොත්. මේ හේතු නැත්තම් හේවණල්ලක් තියවද? නෑ. අස්මින් අසති ඉදං නොහොති. මේ නැති කල්හි මෙය නොවේ. දැන් අපට නිදර්ශන ගොඩක් තියෙනවා. නිදර්ශන ටික පැහැදිලි. එහෙනම් දැන් අපි බලමු. ඇසත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි දෙකම ඇසත් රූපයක් චක්කු විඥානයක් ඇති කල්හි දකින්න කියලා කියන්නේ ඇහෙද? දකින්නේ ඇහෙද? දකින්නේ රූපයද? දකින්නේ චක්කු විඥානයද? එහෙනම් ඉතින් මට බන කියන්න ඕනෙත් නෑ. ඕචික දකිනවා නම් බන අහන්න ඕනෙත් නෑ. එහෙනම් දැන් අපි මේ අර උපමාවත් එක්ක සසඳුවාම තේරෙනවා ඇත්ත මේක තමයි. මෙන්න මේක තමයි ඇත්ත. නමුත් අපි මෙතන නෙමෙයි ඉන්නේ. පෙනෙන්නේ රූපයමයි. පෙනෙන්නේ එහෙමයි. පෙනෙන්නේ විඥාණයටමයි කියන තැන තමයි අපි ඉන්නේ. නේද? රූපයක් දකිනවා, රූපයක් පෙනෙනවා, රූපයක් බලනවා කියන අදහස නේද අපේ විවාහාරයේ තියෙන්නේ? දැන් රූපයක් පෙනෙනවා නම්, රූපයක් බලනවා නම්, ඒ පෙනෙනවා කියනකොටම, බලනවා කියනකොටම මම ඉන්නව නේද? කර්තෘ නිර්මාණය වලනේ පුද්ගල සංකල්පයේ ගොඩනැගෙන කියලා හිතලා ගන්න ඕනේ නැද්ද? නෑ. මෙතන මේ හේතුවේ ඵලයේ වෙනස නොතේන කොටම පුද්ගලයා මම ඇවිල්ලා ඉපදිලා. දැන් බලනවා නම් බලන්නේ ඉන්නපෑ නේ. පෙනෙනවා නම් මේ පෙනෙන කෙනෙකුත් ඉන්නපෑ. එහෙනම් කර්තෘ නිර්මාණය. එහෙනම් මේ කර්තෘ නිරුද්ධ වෙන්නේ, පුද්ගල සංකල්පයේ දුර වෙන්නේ මෙන්න මේ දැකීම ඇසීම, දැනීම, දැනගැනීම කියන මෙන්න මේ කරුණු හතර මේ ආයතන ටිකත් එක්ක ගලපලා අර අපි ගත්ත නිදර්ශනයත් එක්ක සම්බන්ධ කරලා හේතුවත් ඵලයක් දෙක වෙන් කරගන්න පුළුවන් නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ පුද්ගල සංකල්පයෙන් කර්තෘ දැන් නිරුද්ධ කරන්න. පුද්ගල සංකල්පයෙන් ආත්ම සංකල්පයෙන් මිදෙන්න පුළුවන් වෙනවා. ආත්ම දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන් වෙනවා. එහෙනම් දැන් අපේ අර නිදර්ශනය තුල ගත්තා වගේ නැවත නැවත හොයලා බලන්න දැකීම එහෙද? දැකීම එහෙට අයිතිද? දකින්නේ රූපේද? දකින්නේ රූපේ නම් එහෙ නැත්නම් චක්කු විඥානේ නැත්නම් දැකීමක් තියෙන්න ඕන. දකින්නේ එහෙනම් රූපේ නැත්නම් චක්කු විඥානේ නැත්නම් දැකීමක් තියෙන්න ඕන. දකින්නේ චක්කු විඥානේ නම් එහෙ නැත්නම් රූපේ නැත්නම් එහෙම වෙන්න ඕන. එහෙම වෙනවද නෑ. අසත් රූපයත් චක්කු විඥානයත් මේ හේතු හතගත් කල්හිමයි දැකීම. හේතු හටගත් කල්හි දැකීමක් තියෙනවා, පෙනෙන දෙයක් තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට පෙනෙන දෙයද නිරුද්ධ වෙලා යනවා. දැන් හදයි අපි එක මොහොතක් එක සමයක් මෙන්න මේ අතාරතය දැක්කොත් සැබෑවට මේ අපහාරතය දැක්කොත් ඔබ මේ සංසාරයට අයිති කෙනෙක් වෙන්නේ නෑ. මේ කියා දෙන දේ සරල නෑ. මෙන්න මේක නුවණින් දැක්කොත් මෙන්න මෙතන තමයි මුළු තථාගත ප්‍රතිපදාවම ශ්වාසෝ දහසක් ධර්මස්කන්ධයම ගොඩනැගෙන එකම තැන. අපි ඒක අනිත් අනිත් ආයතන වලට සම්බන්ධ කරලා බලමු. අපිට ලේසි මේක මන ආයතනය හා සම්බන්ධ කරගත්තාම අපිට මතක ඇති දාරචීරිය හාමුදුරුව ගැන. දාරචීරිය හාමුදුරුවන්ට හරිම කෙටි ධර්මයක් දේශනා කළේ රහත් වෙන්න. මොකද්ද දේශනා කළේ? දිත්තේ දිත්තමත්ථං භවිස්සති. සතේ සතමත්ථං භවිස්සති. මුතේ මුතමත්ථං භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්ථං භවිස්සති. දැකීම දැකීමක් වෙන්න. ඇසීම ඇසීමක් පමණක් වෙන්න. දැනීම දැනීමක් පමණක් කරගන්න. දැන ගැනීම දැන ගැනීමක් පමණක් කරගන්න. දැන් මෙතන දිට්ඨ කියලා කියනකොට ඇස. චක්ඛායතනෙ. ඇසීම කියනකොට සෝතායතනෙ. දැනීම කියනකොට කන, නාසය, දිව, කය මේ ආයතන තුනම මුත කියන දැනීම කියන එකට සම්බන්ධ වෙලා තියෙන මතක තියාගන්න. මුත කියලා කියනකොට දැනීම කියනකොට මේ ආයතන තුනම තමයි කියවෙන්නේ. ඒ කියන්නේ සුවඳ දැනගන්නවා, රස දැනගන්නවා, පහස දැනගන්නවා. ඒ දැනගන්නවා කියන අදහසයි මුත කියලා කියන්නේ දැනීම. ඊළඟට මන ආයතනයෙන් කරන්නේ මොකද්ද? දැන ගැනීම. දැන ගැනීම. එතකොට දැන ගැනීම විඤ්ඤාත. දැන් අපි විඤ්ඤාත කියන තැන අර අපේ උපමාවට සමකරලා බලමු. දැන් කණ්ණාඩිය ඉදිරියට ගියාම ඔබට යමක් පේනවා වගේම ඒ වගේම ඔබට පෙන්වන කණ්ණාඩියක් තියෙනවා. නිරන්තරව ඔබට ඡායාවන් පෙන්වන, රූප පෙන්වන කණ්ණාඩියක් තියෙනවා. හැම වෙලාවෙම තියෙන ඒ කණ්ණාඩිය. දැකලා තියෙනවද? හැමෝටම එහෙම කණ්ණාඩියක් තියෙනවා. ඔය කියන උත්තරවල නම් පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. අපි බලමු ඒ අඩුපාඩුකම් ටික හදාගෙන ඒක දිහා බලන්න. දැන් ඔන්න ඔබේ ඇසට මේ මගේ අපේ කියන දේ ගැටුණාම ඔබ යමක් දකිනවා කියන කාරණාව සිද්ධ වෙනවා. දැකීමක් සිද්ධ වෙනවා. අපි ඔබ දැනගැනීමක් බවට පත් කරගන්නේ කොහොමද? දැන් අප දැන් හොඳයි. අප දැන් මේ එහෙන් එහෙට ගැටුණු දේ පිළිබඳව අපේ සිතෙන් දකින අවස්ථාවක් තියෙනවනේ. අපි දැන් මේ අවස්ථාවට හිතපත් කරගමු. ඇස් දෙක මොහොතකට පියාගෙන ඇසට ගැටුණු දේට හා සමානව පෙනුණා දැක්කා කියලා හිතන තරමේම යමක් ඔබට පෙනෙනවද? පේනවා. හැමෝටම පේනවද? හොඳට බලන්න පේනවද? පේනවා. දැන් ඇහැට ගැටුණා වගේම යමක් පේනවා. හොඳයි, මේ පේන්නේ මොකද්ද? ඔය පේන්නේ මොකද්ද? ඈ මොකද්ද? මනෝ රූපය. තව මොනවද පේන්නේ? ඔය පේන දේ ඔයගේ දකින්නකොට පේනකොට ඔය ආරම්භය මොකද්ද? ඔබට හිතෙන අදහස ඔය පේන්නේ මොකක් කියලාද? දැන් ඔබට මේක ගැටෙනකොට නම් පේනකොටම මේකට කියන නමද සිහි වෙනවා. දැන් ඔය ඇතුළතින් දකින්නකොටත් ඒ නම සිහි වෙන බවක් නැද්ද? දැන් ඔය හේතු ගැටිලා යමක් පේනකොට පේන දේ ඔබ දකින්නේ කොහොමද කියලාද? මේක ටිකක් හිමින් සැරේ සබෝ ස්වභාවයෙන් අපි අවංක භාවයෙන් දැනෙන ස්වභාවය දැන් අපි කතා කරමු. දැන් හොඳයි, ඔන්න අපි හිතන්න යම් වෙලාවක ඔබට එකවරම මෙන්න මේ දැක්ක ඡායාව හිතේ දැක්කා කියලා. දකිනකොටම මේ පෙනෙන්නේ කුමක් කියලාද? මේ මනෝ රූපේ හරි ධම්ම රූපේ හරි මේ විඥානේ හරි මේ හේතු නිසා හටගත්ත ඵලය හරි කියලා දැනෙනවද? මේ වටහපත කියලා හිතෙනවද? මං අහන්නේ මේ පෙනෙන දේ ආරම්භය ඔබ තුල ඇති වෙන අවංක අදහසයි මම මේ අහන්නේ දැනට. වටහපත කියන අදහස උපදිනවද? උපදිනවා. දැන් ඊළඟට අපි නිදර්ශන කීපයක් අරගෙන බලමු. ඔය ඡායාව හිතේ ඇඳෙනකොටම අපට උපදින අදහස ඊට පණවන සම්මුති නම සීවෙන බවක් වෙනව නේද? මේ ඡායාව පෙනෙනකොටම මේ පේන්නේ වටාපත, මේ පේන්නේ අම්මා, මේ පේන්නේ දුව, මේගේ. දැන් අපි දැනගැනීම කියන තැනට එන්නම මෙන්න මේ න්‍යාය තුළ. මම මෙතන හිමින් නිරවුල් කරගන්න ඕන තැනක් හිමින් සරේ කලබල නැතුව හොඳ වුණින් සවන් දෙන්න. දැන් හොඳයි බලන්න, ඔබට දැන් ඔය පෙනුන ඡායාව දැන් අර කණ්ණාඩියේ දිහා බලාගෙන හිටියා වගේ දැන් ටිකක් ඇස්තක පියාගෙන ඔය කණ්ණාඩියේ දිහා බලාගෙන ඉන්නේ. දැන් ඔබට කණ්ණාඩියෙන් පෙනුන ඡායාව වගේම ඡායාවක් විතරයි ඔය තේන්නේ. දැන් ඔබ ඔය පෙනෙන දෙයට වටාපත කිව්වොත්, එහෙම හඳුන්වීමක් කළොත්, එහෙම දැනගැනීමක් කළොත්, ඒ දැනගැනීම සම්මාද මිච්ඡාද? මිච්ඡා. එහෙනම් දැන් ඔබට පුළුවන් නම් ඔය විද්‍යාවෙන් නිදන්න කමඨා පොතක් කියලා නැහැ කිව්වොත් අම්මා තරහ වෙන්න එපා. ඒ තියෙන්නේ නිත්‍ය දෘෂ්ටිය. කොහොමද කියන්නේ මොකද්ද? උච්ඡේද දෘෂ්ටිය. නැහැ කිව්වොත් හරි වැඩේ මේ ධර්මයේ හොයාගෙන යන්න හැන්නේ පොඩ්ඩක් එහාට මෙහාට හැරුණොත් හැප්පුණා. ඈ ඇත්තේ කිව්වොත් සාස්වත දෘෂ්ටිය නැත්තේ කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය. මේ දෙපැත්තටම නොඇති මැදින් යන්න වෙන්නේ. දැන් වටාපතක් නැහැ කිව්වොත් උච්ඡේද දෘෂ්ටි වටාපතයි කියලා ගත්තා සාස්වත දෘෂ්ටි. දැන් මේ දෙකටම නොඇති එස්තක පියාගෙන බලන්න බලන්න ක්‍රමයක් නැද්ද උපදියා? දැන් එස්තක පියාගෙන ඔය ඔබ වටාපතයි කියලා දැක්ක දකින්නේ පෙනෙන්නේ මේ ලෝකේ තියෙන දේ ගැන හිතන්න එපා. පෙනෙන දේ ගැන අපි පෙනෙන දේ ඇත්තයි අපිට ඕන. ඔබට පෙනෙන දේ තුල මේකට උත්තරයක් නැද්ද? අර නිදර්ශනය ගන්න උතන්ට අන්න නිදර්ශනය උතන්ට තමයි යන්න කරන්නේ. අර නිදර්ශනයක් මම ඔබට දුන්නා හේතු තුනක් නිසා හටගත්ත ඵලයක්. ඒ ඵලය මේ හේතු එකකටවත් අයිති නැති බව ඔබම තේරුම් ගත්තා. දැන් ඔබට ඔය පෙනෙන දෙයක් හේතු නිසා හටගත්ත දේ. ඒ දේ හේතු එකකටවත් ඔය පේන්නේ මනසවත් සිතුවිලිවත් මනෝ විඥානයවත් නෙමෙයි. මේ හේතු නිසා හටගත්ත ඵලය. එතකොට හොඳයි මේ පෙනෙන දේ මේ හේතු නිසා හටගත්ත ඵලය ඵලයක් කියලා දකිනවනම් මේ හේතු නිරුද්ධ වෙනකොට මේ ඵලය නිරෝධ වෙනවා කියලා දකින්න පුළුවන් නම් ඔබට වටාපතක් හම්බ වෙනවද? දැන් ඔබට වටාපතක් හම්බ වෙන්නේ පෙනෙන දේ රැවටුනොත්. ඒ රැවටුන කියලා කියන්නේ මේ පෙනෙන දේ අර ධාතු රූපය කියලා හිතනවනේ. මේ තල්පලෙන් හදිච්ච එක කියලානේ මේ රැවටෙන්නේ. තල්පලෙන් හදපු එකද නේ වටාපත කියන්නේ? මේ කියන එකට වටාපත කියන්න බෑනේ. දැන් වටාපත කියලා රැවටිලා තියෙන්නේ මොකටද? හේතු නිසා හටගත්ත ඵලයට. එතකොට අපේ ඵලය හේතුවට අයිති කරලා අරගෙන තියෙනවා. හේතුවයි ඵලයයි දෙක එකට දෙත ගහලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද කලේ අපි? දුක සමුදය දෙක එකක් කළා. එතකොට අපිට මොනවද හම්බ වුනේ? දුක්ඛ ස්කන්ධ. පංච උපාදාන ස්කන්ධනේ. දැන් මනසින් දැක්කට මොකද උපාදාන වෙලා තියෙන්නේ? රූපේ උපාදාන වෙලා, වේදනා උපාදාන වෙලා, සංඥා උපාදාන වෙලා, සංඛාරය උපාදාන වෙලා, විඥානය උපාදාන. දැන් මේ වටාපතයි කියලා දකිනකොට මොකද උපන්නේ? දුක උපන්නා. මේ හටගත්තේ දුක. ඒ දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. දැන් මෙතන බලන්න ඔය දැන ගැනීම තුළ පංච උපාදානස්කන්ධය නැද්ද? එහෙනම් ඔබ මේ දැක්ම තුළ මේ පංච උපාදානස්කන්ධය මේ දුකයි කියලා දැක්කනා ඒකම ඔබට හම්බ වෙනවා. සමුදය කියන්නේ මොකද්ද කියලා, නිරෝධේ මාර්ගය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න හරි පහසුයි. මේ තුල ටිකක් එහාට මෙහාට විමසලා බලුවොත්, ඒ කියන්නේ මෙතන හරියට අවබෝධ වෙනකොට අපිට මොකද්ද වැටහෙන්න ඕන? චතුරාර්ය සත්‍ය මතුවෙන්න ඕන. පටිච්ච සමුප්පාදේ උපදින්න ඕන. රාග දේශ මොහ දුරු වෙන්න ඕන. මං කියන්නේ මහා උපදේශ. මේ මම කියලා තියෙන දේ හරිනම් මහෝපදේශ වලට ගැලපෙන්න ඕන. නොගැලපෙනවා නම් දැන්මම මේක අතහරින්න කියලායි කිව්වේ. දැන් බලන්න මහෝපදේශ වලට මේක ගැලපෙන්නේ නැද්ද කියලා. තවදුරටත් මේකන කතා කරලා තේරුම් ගන්න. දැන් හොඳට නැවතත් ඔබ වටාපතයි කියලා දැක්ක දේ දිහා බලන්න. අර කන්නාඩිය තුලින් දැක්ක දේ අතක් කරා. ඇත්තටම කන්නාඩිය තුලින් පෙනුච්ච දේ කන්නාඩියවත් කන්නාඩිය ඉදිරියට ආපු රූපේවත් ධාතු කයවත් ආලෝකේවත් නෙමෙයි. මේ හේතු නිසා හටගත්ත දේ.
එතකොට මේ පෙනෙනදී මම කිව්වනම් මගේ කිව්වනම් අරයාගේ කිව්වනම් මෙයාගේ කිව්වනම් හරිද වැරදිද කාටවත් අයිති දෙයක් හටගත්ත දෙයක්
නෑ
මේ හේතු නිසා හටගත්ත ඵලය ඒක මගේ කිව්වනම් මගේ නූණ කිව්වනම් වැරදි නමුත් අපි ඒ වැරද්ද දැන් කරනවා කන්නාඩියේ දිහා ළඟට ගිහිල්ලා කවුරු කියලා හිතාගෙනද බලන්නේ මේ මමමයි කියලා තමයි එතකොට මමමයි කියලා ගන්නකොට ඒක සක්කාය දෘෂ්ටි කන්නාඩිය ළඟත් සක්කාය දෘෂ්ටි තමයි ඉපදිලා තියෙන්නේ මගේමයි කියලා තමයි දකින්නේ දැන් එතකොට අපිට වෙන බලන්න පෙනෙන්නේ යමක්ද දැන් අපි මේ පෙනෙන දෙයට මුලා වුණොත් දැන් මේ පෙනෙන්නේ මගේ මූණයි කියලා හිතාගෙන අපිට පෙනෙන්නේ මේ දැන් අපිට මනස තුලින් බලද්දී හමු වෙච්ච දෙයමයි නමුත් අපි පෙනෙන දේ මෙහෙයි කියලා හිතුවොත් හෙලපනොත් අපි අල්ලන්නේ පෙනෙන දේ අහන්නේ මොකද්ද හතර මහා ධාතුව අපිට පෙනෙන අපි අල්ලන්න හදන්නේ හතර මහා ධාතුව නෙමෙයි පෙනෙන දේ අල්ලන්නේ යන්නේ නමුත් අපිට අහුවලා තියෙන්නේ මොකද්ද අහුවලා තියෙන හතර මහා ධාතුව දැන් මේ පෙනෙන දේට අල්ලන්න හෝ අත තියන්න හෝ අපිට පුළුවන් කමක් මේ අපි දැන් රැවටුනොත් මේ පෙනෙන්නේ මමයි මගේ කියලා මෙතන පෙනෙන දේ මුලා වෙනකොට අපි අල්ලගෙන තියෙන කොහෙද මේ සූපේ නේද අපිට අහුවලා තියෙන්නේ අපිට දැන් පෙනෙන්නේ ප්‍රතිබිම්බය ඡායාව ඒ කන්නාඩිය මත පේන බිම්බය ප්‍රතිබිම්බය මමයි කියලා හිතනකොටම මගේ කියලා හිතනකොටම දැන් අප රැවටල තණ්හාව උපාදානය කොතනටද පෙනෙන දෙයට හැබැයි පෙනෙන දේ අල්ලන්න හම්බෙන්නේ නෑ නමුත් අපිට අහුවන්නේ මොකද්ද ඉතුරුවන්නේ මොකද්ද මේ දුක් වූ අසුභ වූ අසාර වූ ධාතු කය තමයි අපි මම මගේ කියලා අරගෙන තියෙන්නේ එතකොට මේ අසුභ අසාර දුක් මම මගේ කියලා ගත්ත මේ රූපයෙන් නිදන්නම් පෙනෙනදී මමවත් මගේවත් මගේ ආත්මයවත්ද එහෙම නැත්නම් මේ හේතු නිසා හටගත්ත ඵලෙද මේ හේතු නිසා හටගත්ත ඵලෙ මේ හේතු නිරෝධ වෙනවා කියන දැක්ම යම් එකඟ සිතකින් අපි දැක්කොත් එතන තියෙනවද රූප උපාදානයක් වේදනා සංඥා සංකාර විඥාන උපාදානයක් එහෙනම් උපාදාන නැත්තම් භවයක් තියෙනවද ජාතියක් තියෙනවද ජරාව තියෙනවද මරණ ශෝක පරිදේ දුක් දුන්නස් තියෙනවද එහෙනම් අපේ අවශ්‍යතාවය ජාති ජරා මරණ දුකෙන් නිදෙන්න නම් දැකීමත් බැලීමත් මෙයම නොවේද දැන් මේක සමාන කරගන්න මේ දෙක සමාන කරගෙන නැවත නැවත බලන්න දැන් ඔබ හිතන්න මෙන්න මෙහෙම ඔබේ පවුලේ ඉතාම හිතයිසි කෙනෙකු මේගේ අවස්ථාව පිළිබඳව හිතන්න දැන් අවුරුදු ගණනාවක් වෙනවා මරණය සිද්ධ වෙනවා දැනුත් ඔබ සමහර වෙලාවට හිතුව ගමන් කඳුළු සලනවා ඔය හඳන් මොකක්ද කළද පොඩ්ඩක් හිත දිහා බලන්න ඔබ යමක් දැක්කේ නැත්නම් දකින දෙයට වැටෙන්නේ නැත්නම් හඳන්න විදිහක් නැහැ දැන් අපි හිතමු නැති වෙච්ච අම්මා. අම්මා ගැන සිහිවලා තමයි කඳුළු වෙන්නේ. අනේ අම්මා අපිට මේ විදිහට උදව් කළා අපි ගැන හොයා බැලුවනි කියලා. අම්මගේ ගුණ ආවර්ජනය වෙච්ච නිසායි අම්මා පිළිබඳව දුක දැඩි වුණේ. ශෝක පරිදේව දුක් දුම්නස්සාල. දැන් බලන්න අම්මා ගැන අම්මගේ ගුණ මතක් වුණා. ගුණ ආවර්ජනය වුණා. අම්මගේ ගුණ ආවර්ජනය කළේ අපිට අම්මා උපන් නිසා. අම්මා කියන දැනගැනීම දැන් ඇති වුණාම ඊට සාපේක්ෂවයි අපි අම්මා ගැන කල්පනා කළේ. අම්මා ගැන කල්පනා කරන කොටයි අපිට අම්මා ගැන දුක වේදනාව උපන්නේ. දැන් ඔබට දුක සංඛාතේ නැති කරගන්න පුළුවන් මෙන්න මෙතන තේරුම් ගත්තොත්. කොහොමද? දැන් හිතන්න දැන් අම්මා නැති වෙලා දැන් කලක් වෙනවා. අම්මා මෙරිලා. දැන් මොකද්ද ඔබට දුකට හේතුව හොයන්න විමර්ශනය කරලා බලන්න මේ උපමා ටිකත් එක්ක. මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් නිසා අම්මා කියන දැනගැනීම ඇති වුණා. අම්මා කියන දැනගැනීම ඇති වුණා නම් අම්මා උපන්නා. ඊළඟට මොකද කළේ? විඥාන පක්ෂය නාම රූප. අම්මා ගැන සීකලා. නාම ධර්ම සීකලා. අතීත මතකයේ ආශ්‍රව අලෙවි කළා. ඊළඟට නැවතත් නාම රූප පත්‍ය සලායතන මන ආයතනේ ක්‍රියාවට නැගුණා. සලායතන පත්‍ය පස්ස නැවත ස්පර්ශ වුණා. අතීත සිදුවේ වේදනා දුක් වේදනාව හටගත්තා. වේදනාව ඇති කල්ලි තණ්හා උපාදාන ඉතුරු වේවත් ඒ එක්කම අනුබද්ධව යනවා. දැන් මේ විදිහට බැලුවොත් දුක උපදිනවා. දැන් මේකට දුක නැති කරගන්න බෑ. අම්මා කියන දැනගැනීම මේ හේතු නිසා හටගත්තා. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ දැනගැනීම මෙතනම නිරුද්ධ වෙනවා කියලා අම්මා කියන දැනගැනීමේ නියෝගයට බැලුවොත් අම්මා නිසා උපදින දුක උපදෙයිද? අම්මා කියන දැනගැනීමක් ඇති වුණා. දැනගැනීම මේ හේතු නිසා ඒ අනිත්‍ය හේතු බිඳෙනකොට මේ දැනගැනීමත් මෙතනම නිරුද්ධ වෙනවා කියලා නිරෝධයට බැලුවොත් එහෙනම් හේතුෙත් ඵලෙත් නිරෝධය අපිට හම්බ වුණා නම් අපි අම්මා නිසා දුක උපදින්නේ ඉඩක් නැහැ. අපි තවත් විදිහකින් බලමු. ඔබ ගත්ත නිදර්ශනයම නැවත බලන්න ඇස් දෙක පොඩ්ඩක් තියාගෙන දැන් ඔබට පෙනෙනවා පෙනෙන දෙයට ඔබට කල්පනාත් වෙනවා මේ වටාපතයි කියලා. වටාපතයි කියලා. හරිද? හොඳට බලාගෙන ඉන්න ඔය දිහා ඔබට දැන් වටාපතයි කියලා දැනගත්ත ඇති කරගත්ත දැනගැනීමක් තියෙනවා. දැන් ඔන්න ඔබ තේරුම් ගන්න මේ ලෝකේ යමක් දැනගැනීමකට එනකොට ඔන්න ඔය වගේ සමාන දැකීමකුත් එකමයි ඔබේ සිතේ හැම මොහොතකම හටගන්නේ. අපි අපේ හිත දකින්න චිත්ත අභ්‍යාස නොකළ නිසා අපිට මේවා වෙහිලා තියෙනවා. අපි හිත පාදගත්තොත් හැම මොහොතකම මෙන්න මේ වගේ ඡායාවක් දර්ශනයක් එක්කමයි අපේ දැනගැනීම කියන එකට අපි එන්නේ. දැන් ඔන්න යමක් පේනවා. පේන දේට ඔබ කල්පනා කරනවා මේ වටාපතයි කියලා. දැන් වටාපතයි මේ වටාපතයි. ඔන්න ඒ වටාපතට සාපේක්ෂව ඔබට අපායන්නත් පුළුවන්, දිව්‍ය ලෝකේ යන්නත් පුළුවන්, නිවනට යන්නත් පුළුවන්. කොහොමද? දැන් ඔබ හිතන්න ඔය ඡායාව ඔබට පහළ වුණේ අපි නිකමට හිතමු මරණ මොහොතේ කියලා අවසාන මොහොත. මේ ජීවිතයේ අවසානයේ අවසාන මොහොතේ ඔන්නයේ ඡායාව ඉදිරියේ මේ වටහාපතයි කියන දැනගැනීමට එන. ආපහු හිතෙම ඔබට මතක් වෙනවා ජීවිතයේ කරගත් වැරද්දක්. මොකද්ද? වටහාපතක් හොරකම් කළා. වටහාපතක් හොරකම් කළා. අතීත කර්මය දැන් සිහි වුණේ මේ ඔබට ඇති කරගත්ත දර්ශනයත් එක්ක ඇති කරගත්ත දැනගැනීමත් එක්ක නෙමෙයිද? මේ වටාපත කියන දැනගැනීමට ආවම ඊට අනුරූපී ඊළඟට ලැබිච්ච ප්‍රතිඵලය තමයි එකපාරට සිහි වෙන්න පුළුවන් අනේ මම වටාපතක් හොරගම් කරානේ කියලා. හොඳයි දැන් හොරකම සිහි වුණේ. ඒ කියන්නේ අකුසල කර්මයක්. ඒ මොකද මරණය වුණාද? අපායට යන්න ඕන. හොඳයි මම ඔන්න වටාපතක් දැන් තේන තව කෙනෙකුට. තේනකොට මතක් වෙනවා නේ මම මහා සංඝරත්නයට මේ වටාපතක් පූජා කළානේ කරගත්ත පින් සිහි වෙනවා. සෝනත්තේ ඒක මරණය වුණත් යාකෝ කියන්නේ සුභතියට ඒකාන්තයෙන් යන්න ඕන. එයාගේ හිත ප්‍රසන්න හිතක්. හොඳයි තව කෙනෙකුට මෙන්න මේ දැනගැනීම ඇති වුණා. වටාපතයි කියන දැනගැනීමට මාවක් ලැබුණා. ආවට පස්සේ එයා වටාපත පූජ කරපු එක හරි වටාපත හොරකම් කරපු එක හරි හිතන්න ගියේ නෑ. හිතට දෙන්නේ නෑ. මේක හේතුවක්. මේ වටාපත කියන දැනගැනීමක් ඇති වුණා. ඒ දැනගැනීම ඇති වුණේ මෙන්න මේ මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් කියන මේ හේතු නිසා. මේ හේතු අනිත්‍යයි. අනිත්‍ය වූ මේ හේතු බිඳෙනකොට සිඳෙනකොට මේ දැනගැනීමත් මෙතනම නිරුද්ධ වෙනවානි කියලා බැලුවානම් එයාගේ විඥානයේ කර්ම සහිතද? කර්ම රහිතද? කර්ම රහිතයි. එහෙනම් කර්ම රහිත නම් එයා නැවත උපත්තියකට යන්න සුදුසුද නැසුදුසුද? සුදුසුයි. ඒක තමයි අපි කියනවානේ චේතනාම්බිකේ කම්මං වදාමික. අතීතේ අපි වටාපත හොරකම් කරලා තිබුණා නම් කවදා හරි වටාපත කවදා හරි හොරකම් කරලා තිබුණා නම් ඒ හොරකම ඒ සිද්ධිය මෙතෙන්ට එන්නේ නෑ. ඒ අදහසයි උපදින්නේ. හරිද? ඔව්. එහෙම හිතන්නේ නෑ. එහෙම දෙයක් කරලා තිබුණා නම් අතීත කර්මය අතීත කර්ම විපාකයට එන්නේ මෙහෙමයි. එතකොට මේක තේරෙන කොට ඔබට හිතන්න තියෙන්නේ මේ දෙකෙන් එකකටමයි. මෙතන ඇත්ත නොදැක්කොත් එක්ක මේක සාපේක්ෂව ඇති කරපු කුසලය මේක සාපේක්ෂව ඇති කරගත් අකුසලයක් තමයි සිහි කරගන්න තියෙන්නේ. ඒකාන්තයෙන්ම මොකදෙක්ම සුගතියට හෝ දුගතියට යන්නේ මේ හේතුව නිසා. ඒ ගමන වළක්වන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අහන දකින දැනෙන දැනගන්න දේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වී යන බව. හේතු බන්ධා නිරුද්ධති. හේතු බිඳෙනකොට මේ හටගත් ඵලය නිරුද්ධ වෙනවා කියලා බලන්න පුළුවන් තැන අපට පිහිටා සිටින්න පුළුවන් වුණොත් එතනම තමයි සියල්ල නිරුද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. දුක නිරුද්ධ කරගන්න පුළුවන් වෙන්නේ. අපි තවත් දෙයකට බලමු. නැවතත් බලන්නේ පෙනෙනදී වටාපතයි කියන දැනගැනීමකට ඔබ ආවොත් ඔපි තියෙන විට වඩා එහාට කතා කරන්න සියුම් දැනක් වටාපත කියන දැනගැනීමටත් නොපැමිණ නිහාදෝ නිවා ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒක ඵලය. අපි තාම මේ මාර්ගය ගැන කතා කරන්නේ. දැන් හිතන්න ඔබට පෙනෙනවා යම ඔබ දැන් දැනගත්ත මේ වටාපත. ඔබට දැන් හිතුණොත් මේ වටාපත හරි ලස්සනයි. වටාපත හරි ලස්සන වටාපත. මටත් ඇත්තන් අප්පායික කියලා ලෝභ හිත ඇති වෙලා ලෝභ හිත ඇති වෙලා. එතකොට මෝඩකම පටන් ගත්තා. ඊළඟට ලෝභ හිත හදලා දුන්නා. ඊළඟට දැන් ඔබට මේ පදනම් කරගෙන මේ කුසල කුසල කර්මවලට යන්න පුළුවන්. කොහොමද කාය කර්මයට වාග් කර්මයට මනෝ කර්මයට යන්න පුළුවන්? ලස්සනයි කියලා දැක්ක දේ මට ඇත්තන් හොඳයි කියනකොට මොකක්ද ඇති වෙලා තියෙන්නේ? අවිද්‍යාව. ඒ කියන්නේ මනෝ කර්මයක් නේද? මේක මට අයිති කරගන්න ඕන. ඉල්ලලා බලන්න ඕන. වාග් කර්මයට එනවා. ඉල්ලලා දුන්නේ නැත්තම් හොරකම් කළා හරි මරලා හරි ගන්න ඕන. කාය කර්මයටත් එනවා. දැන් කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම වලට එනවද මේ තේනන දේ ඇත්ත දැක්කොත්? එහෙනම් අපට යථාර්ථය දැర్శණය වෙන්නේ මේ තේනන දේ ඇත්තයි අපි බලන්න ඕන. දිට්ඨ සුත මුත විඤ්ඤාත. හැබැයි අපි එතනට එතනට එළඹෙන්න අපිට ඊට මෙහා තියෙන හේතු පිළිබඳවත් හොයා බලන්න ඕන. කන්නාඩේ ළඟට ගියාම මගේ මූණමයි කියලා හිතෙන්නේ, මගේ මූණ ලස්සනයි කියලා හිතෙනවා, මගේ මූණ දැන් ටිකක් වැහැරිලා වගේ කියලා දුකකුත් ඇති වෙන්න පුළුවන්, මගේ මූණ ලස්සනයි කියලා සතුටුත් ඇති වෙන්න පුළුවන්. දැන් මේ සතහ දුක දෙකම උපදින්නේ මගේ මූණ කියලා හිතපු නිසා. දැන් මගේ මූණ මොන බවට මේක හේතු බලවර්මතාවයක් දක්වත් සතුටුත් කියලාද? එහෙනම් සතුට නේ දුක. සැප එක්කන්තය දුක එක්කන්ත. මේ වෙනු නිදන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙනම් ඔබට කිසියම් සතියක් නේ මෙන්න මේ හිතට දැන ගැනීම පිණිස එන මුත දැනීම පිණිස ඇසීම පිණිස දැකීම පිණිස පවතින මෙන්න මේ හේතුඵල ධර්මතාවයන්ගේ ඇත්ත යථාර්ථය අපි යම් විටක දැක්කොත් අන්නේ දකින කෙනාට ඒ මොහොතේම සත්ව පුද්ගලාත්ම කියන සංකල්පය දුර වෙනවා. දැන් මේක භාවනා කරලා අත්දන්න පුළුවන් එකක්ද? මේක නුවණින්ම දකින්න ඕන. ඒ නිසා මේකට කියනවා නුවණින්ම දුරුකලේතු ආශ්‍රෝ කියන. දර්ශනයෙන්ම දුරුකලේතු ආශ්‍රෝ. මේක භාවනා කළා නේ, මේක නුවණින්ම මේ අනුව බලලම තමයි මේක ඇත්ත දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් දැන් ඔබට අර කියපු උපමාතික හොඳට සම්බන්ධ කරගෙන ඒ අනුව ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට මේ ආයතන හයට මේ ටික සම්බන්ධ කරලා හේතුවත් ඵලයක් දෙක දෙකක් කරගන්න වෙන් කරගන්න ඔබ උත්සාහවත් වෙලා බැලුවොත් ඔබට පුළුවන් වේවි එතන චතුරාර්ය සත්‍ය දකින්න. එතන පටිච්ච සමුප්පාදයේ උපදිනවා දකින්න පුළුවන් වේවි. එතන රාග දේශ මොහ දුරු වෙනවා දකින්න පුළුවන් වේවි. නිසකව ඔබට පුළුවන් වෙනවා. දැන් මොහොතකට හිතලා බලන්න හිම වෙන්නේ නැද්ද කියලා. දැන් ඔන්න බලන්න අපි අම්මා කියන දැනගැනීම එවෙලා ඒකේ හේතුඵල නිරෝධය අපි නොදැක්කොත් අපිට උපාදාන වෙලා ඉවරයි. අම්මා පංච උපාදානස්කන්ධයේ දුක කෙරේ දුකයි කියලා කිව්වේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් මේ දැනගැනීම තුල බලන්න විමසලා පංච උපාදානස්කන්ධය දුක නැද්ද කියලා. දුක නෙමෙයිද උපාදාන වෙලා තියෙන්නේ. මම ඊළඟට බලන්න උපාදානය කියලා කියන්නේ මේ ස්කන්ධද කියලා. මම මගේ මගේ ආත්මය කියලා ගත්තේ මොකද්ද? කොතනටද රැවටුනේ? තණ්හාව උපන්නේ කොතනටද? දෘෂ්ටිය උපන්නේ කොතනද? හේතුවටද ඵලයටද රැවටුනේ?
ඵලයට.
එතකොට මම මගේ කියලා ගත්ත දුකද දුක නිසා හටගත්ත දෙයද? එහෙනම් අප මම මගේ මගේ ආත්මය කියලා ගත්ත ටික නේද දුක් සමුදය? මම මගේ මගේ ආත්මය කියලා ගත්ත නැත්නම් දුකක් වෙනවද? එහෙනම් ස්කන්ධ උපාදානස්කන්ධ දුකයි දුක් සමුදය වෙන්නේ මම මගේ මගේ ආත්ම වශයෙන් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගත්ත බව. එතකොට දැන් අපි මම මගේ ආත්මය කියලා ගන්නෙ ස්කන්ධ ටික අහුනාට අපි රැවටෙන්නේ කොතනද? එහෙම එහෙම දැනෙන දැනගන්න. එතකොට අපි එහෙම එහෙම දැනෙන දැනගන්න දෙහි ඇත්ත දකිනවා නම් මම මගේ මගේ ආත්මය කියලා ගැනීමක් වෙනවද? එහෙනම් එතන තෘෂ්ණාව නිරෝධයද? තෘෂ්ණා නිරෝධයද නිරෝධය කියලා කියන්නේ? එහෙනම් මේ නිරෝධ කරන මඟ නියමද? එහෙනම් මෙතන චතුරාර්ය සත්‍ය මත වෙනවා. එහෙමනම් ඊළඟට බලන්න රාග දේශ මොහ දුරු වෙනවද කියලා. දැන් මේ දැන ගැනීම අම්මා කියලා ගත්තොත් අම්මා නිසා ලෝභ දේශ එනවා. අම්මා ගැන හිතනකොට ලෝභය ඇති වෙන්න පුළුවන්. අම්මා කොහොම වුණත් මට වැඩියෙන් අරයන්ට සැලකුවා, යාට තමයි වැඩියෙන් දුන්නේ කියලා හිතනකොට අම්මා ගැන දේශයක් එන්න පුළුවන්. එතකොට ලෝභ දේශ දෙක අම්මා කියන දැනගැනීමට සාපේක්ෂයි. එතකොට අම්මා කියන දැනගැනීම නිසායි ලෝභ දේශ. එතකොට අම්මා කියන මෝඩකම දිර වුණා නම් අම්මා කියන දැනගැනීම මේ හේතු නිසා හටගත්ත හේතු නිරෝධයෙන් නිරෝධ වෙන බව, ඒ නිරෝධය මෙතන දැක්කනම් ලෝභ දේශ විතරක්ම දුරු වෙලා තියෙන්නේ, මෝහයත් දුරු වෙලා. එහෙනම් ලෝභ දේශ දුරු වෙලා තියෙන්නේ අවිච්ඡා යත්‍යේව අශේෂ විරාග නිරුති. අවිච්ඡා දුරු වීමෙන්මයි විරාගයේ බව ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ලෝභ දේශ මෝහ දුරු. ඊළඟට බලන්න ඕන පටිච්ච සමුප්පාදය ගොඩනගිනවද කියලා මේ න්‍යාය තුල. දැන් අම්මා කියන දැනගැනීම දැන් හොඳයි. මනෝ ධාතුවත් ධම්ම ධාතුවත් මනෝ විඥාන ධාතුවත් මන ආයතනයත් ධම්ම ආයතනයත් මනෝ විඥානයත් කියන හේතු ඇතිකල්ලි අම්මා කියන දැනගැනීමක් ඇති වුණා. මේ අනිත්‍ය හේතු නිරුද්ධ වෙනකොට මේ හටගත් ඵලයද නිරුද්ධයි කියලා බැලුවොත්, එහෙම බැලුවොත් අපිට අම්මා ගැන හිතන්න යමක් ඉතුරු වෙලා තියෙනවද? අම්මා ගැන හිතන්න නෑ. එහෙනම් මනෝ සංඛාරයට ඉඩ නෑ. මනෝ සංඛාරයට ඉඩ නැත්නම් වාචී සංඛාරයට, කාය සංඛාරයට ඉඩ තියෙනවද? අම්මා ගැන හිතන්න හෝ අම්මා ගැන කතා කරන්න හෝ අම්මා බලන්න, දුකසප බලන්න යන්න හෝ කායික වාචික මානසික ක්‍රියාවකට එන්නේ ඉඩ තියෙනවද? නෑ. එහෙනම් කාය සංඛාර, වාචි සංඛාර, මනෝ සංඛාර නේද සංඛාර කියන්නේ? පුඤ්ඤාද සංඛාර, අපුඤ්ඤාද සංඛාර, අනිඤ්ඤාද සංඛාර සංඛාර. දැන් අම්මා අනේ අම්මා මට හුඟක් උදව් කළා, අම්මව බලන්න යන්න ඕන, දැන් අසනීපල ඉන්න බෙහෙත් ටිකක් අරගෙන යන්න ඕන, කෑම බෝම් ටිකක් හදාගෙන යන්න ඕන කියලා හිතනකොට පුඤ්ඤාද සංඛාරයි. වැඩන්නේ අම්මා බලන්න කියලා මට දුන්නේ නෑ, මොකක්වත් අරගොල්ලන්ට තමයි දුන්නේ, ඔහෙට පුරායි කියලා හිතුන පුඤ්ඤාද සංඛාරයි. එතකොට පුඤ්ඤාය සංඛාරත් අපුඤ්ඤාය සංඛාරත් එන්නේ අම්මා ඉන්නවා නම්. එතකොට අම්මා කියන දැනගැනීම මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බවට බැලුවොත් මේ එක සංඛාරයකට අපිට දෙනවද? නෑ. එහෙනම් සංඛාර නිරෝධන විඥාන ඉතුරු වෙනවද? නෑ. විඥාන නිරෝධය, විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි, නාම රූප නිරෝධයෙන් සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නස් නිරුද්ධය. එහෙනම් අපි කියපු ධර්මය මම උපදේශවලට විරුද්ධද? නෑ. එහෙනම් ඒක පිළිගන්නවද නොපිළිගන්නවද අනුගමනය කරනවද නැද්ද කියන එක තම තමන්ට අයිති වූ කාර්යයක් වෙනවා. දැන් මම හිතනවා මට වෙන්වෙච්ච කාලය ගිවිලා ගිහිල්ලා ඇති නේද? දැන් වෙලාව කීයද? ඈ? කීයද? 4:05 හා හොඳයි. හොඳයි හොඳයි මට තේරෙනවා. සීලය සිල්වත් වෙන්න මනස මූලික වෙන්න ඕන නේද කියන කතාව, ඒක කිසිම විවාදයක් නෑ. ඒක අපි මෙන්න මෙහෙම තේරුම් ගත්තාම හරි ලේසියි. අපේ කෙලෙස් වල තියෙනවා අවස්ථා තුනක්. මොනවද? අනුශය, පරිඋත්ථාන, විතික්කම. මොනවද? අනුශය, පරිඋත්ථාන, විතික්කම. අනුශය කියලා කියන්නේ සංගීවිලා තියෙන අවස්ථාව. දැන් මේ ඇත්ත ළඟ රාග ද්වේෂ මොහ වෛර ක්‍රෝධ තියෙනවද කියලාවත් දැනගන්න පුළුවන්ද? නැති කරලාද? නැහැ. නමුත් දැන් සංගීවිලා අවස්ථාවක් ආවොත් අල්ලපු කෙනාගේ හරි පොඩ්ඩක් ඇඟිල්ල වැහුණොත් අත වැදුනොත් පොඩ්ඩක් ඉවරයි. සංගීවිච්ච කෙනා අවදි වෙනවා. පරිඋත්ථාන. පරිඋත්ථාන. අවදි වෙච්ච එක පාලනය කරගන්න බැරි වුණොත් තමනුත් දෙඟක් අනින්න හිතෙනවනේ. මට අනේ මොකටද කියලා මාත් අනිනවා. මෙතික්කම. අන්න එතකොට කයේ කායික ක්‍රියාවට දැන් පටන් ගත්ත කොහොමද? ඇතුලෙන්. දැන් කායික බාහිර ක්‍රියාවට ඇවිල්ලා. එතකොට බුදුහාමුදුරුව මෙන්න මේ අවස්ථා තුනට තමයි සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධා පනවන්නේ. විතික්කම අවස්ථාවට තමයි සීලය. පරිවර්තන අවස්ථාවට තමයි සමාධිය. අනුශය අවස්ථාවට තමයි ප්‍රඥාව. අනුශය ධර්ම සිදෙන්නේ ප්‍රඥාවෙන්. අවදි වෙන අවදි වෙන කෙලෙස් සිදෙන්නේ සමාධියෙන්. කය වචන දෙකට එන ක්‍රියාකාරකම් පාලනය කරගන්නේ සීලයෙන්. එනිසා සීල කය වාචානං සමෝදානං සීලං කය වචන දෙකේ ඉක්මීම සීලයක. හැබැයි යම් කෙනෙකු කය වචන දෙකේ සිල්වත්කම ශික්ෂාපද සමාදන් වුණාට නෑ. දැන් අපි වක් වේලාවට අපි සිල්වත් අවස්ථාවක් එනකම් මදුරුවෙක් හිම වැහුවොත් මදුරුවා ටිකක් විදිනකොට එතකොට නම් සීලෙ ඉන්න බෑ. එතකොට දන්නේම නැතුව අත ඒ පැත්තට යනවා. එතකොට අපේ සීලය බොහෝ වෙලාවට අවස්ථාවක් එළඹෙනකම් යම් කෙනෙකුට අවස්ථාවක් එළඹිලා තියද්දි සිල්වත් වෙන්න පුළුවන් නම් එහෙනම් එයා ඊට එහා තැනක ඉන්න ඕනේ. එහෙනම් එයා මනස හිතේ උපදින පරිඋත්ථාන අවදි වෙන කෙලෙස් පාලනය කරන ඉන්න ඕනේ. හිතේ අවදි වෙන කෙලෙස් පාලනය කරගත්තේ නැත්නම් දැන් මදුරුව කනකට ලෝභය හෝ අනේ මට ලෙඩක් හැදෙයිද දන්නේ නැහැ මේ ඩෙංගු මදුරුවෙක් දන්නේ නැහැ කියලා හිතනොත් මල වදයක් වෙන්නේ එහෙම වුණොත් කියලා හිතුවොත් මට නම් බෑ ඔය වද විඳින්න කියන ආත්ම සංඥාව ආත්ම තණ්හාව આવොත් මදුරුවව යහතින් යවන්න බෑ. මදුරුව ගැන තරහක් ඇති වුණොත් බෑ. හැබැයි උපදිනකොට මේ ලෝභ දේශ දෙක අපි නිමා ගත්තොත් නිමා ගන්න අපිට එතනදී සමාධියට අපිට වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට හේතුඵල න්‍යාය තුනක් පුළුවන් කෙනෙකුට දක්ෂයෙකුට. එහෙම නැති කෙනෙකුට ඊට මෙහා අපිට සමත කමතහන් තියෙනවා. මේ හේතු ඇසුරු කරගෙන යොදන භාවනා වැඩ පිළිවෙලවල් මේ පරිඋත්ථාන අවස්ථාවට යොදන වැඩ පිළිවෙලවල් තියෙන වැඩ පිළිවෙලවල් තුන. දැන් අර අපිට ප්‍රසිද්ධ ගාථා පාඨයක් තියෙනවා. බුද්ධානුස්සති මෙත්තාච අසුබං මරණස්සති ඉතීම චතුරාරක්ඛා වික්ඛාවී සීලෝ. මේ වික්ඛුගේ වැඩෙන සීලය ආරක්ෂා වෙන්න නම් එයා බුද්ධානුස්සති මෛත්‍රී අසුබ මරණසති ඒ කියන්නේ මොකද්ද? මනස සිල් රැකෙන්න නම් හිත දිහා බලාගෙන ඉන්නවනම් හිත අවදි වෙන කෙලෙස් අවදි වෙන්න නොදී ඉන්න වැඩ පිළිවෙලක ඉන්න ඕන. අවදි වෙන කෙලෙස් වහා හඳුනාගෙන යටපත් කරන වැඩ පිළිවෙලක හිටියොත් තමයි සැබෑ සිල්වතෙක් අපට හම්බ වෙන්නේ. ඒ නිසා ඔයා මගේ අදහස හරි නිවැරදි. මෙතන සිල්වත් වෙන්න නම් මෙතන ගැන. හැබැයි මෙතනම හිටියත් හරිද? මේ අවදි වෙන එක නිවනිව හිටියත් හරියන්නේ නැහැ. ටිකක් උත්සාහය නැති වෙච්ච වෙලාවේ ආපහු පරණ තැනටම එන. එහෙනම් දැන් අපි බලන්න ඕන මේ අවදි වෙන්නේ තියෙන හින්දානේ. තියෙන දේ ගලවලම ඉවත් කරලම දාන්න. අනුසය. සංගවල තියෙන ඒවත් එක්කම ඉවත් කරලා දාන වැඩ පිළිවෙලකට එන්න. ඒ නිසා මෙතනින් මෙතනට එනවනේ මෙතනින් මෙතන. සීලය රකින්න නම් සමාධියට එන්න ඕන. ඒ කියන්නේ පරිඋත්ථාන අවස්ථාව ගැන හිතන්න ඕන. පරිඋත්ථාන කෙලස් අවදි වෙනම නැතුව තියාගන්න නම් සම්පූර්ණයෙන් සිඳලා දාන්න නම් අනුශය සිඳින්න. මෙතනට ප්‍රඥාවට එන්න ඕන. ඒ නිසා ඒකයි මේ වැඩ පිළිවෙල. එතනට එන පිළිවෙල තමයි අපි කතා කළේ. දැන් අපිට ඒක කතා කරන්න වෙනවා ඉදිරියේදී. සංවර හොඳයි හොඳයි බොහොම හරි තැනක් කතා කරනවා. මට තේරෙනවා කියන තැන මේ කියන්නේ මෙන්න මේකයි. අපි කාලය ඉතුරු කරගන්නවා. වටාපතක් ඇවිල්ලා දැනගැනීමට ඇවිල්ලා වටාපත හොරකම් කරා කියන එක හිතුවත් අකුසලය, වටාපතක් පූජා කළ එක ගැන සීකරගත්තත් කුසලය පින, මේ දෙකම වෙන විපාක. ඉතින් එහෙම නෙවෙන්නේ මේ වටාපත අනිත්‍යයි. මේවා කැඩෙන, බිඳෙන, දිරන, වෙනසන දේවල්. මෙතන වටාපතක් ඇත්තෙත් නෑ. මෙතන තියෙන්නේ මිටක්, මේ තල්කොළ ටිකක්, මේ නූල් කෑලි ටිකක් කියලා මෙහෙම බැලුවොත් නිවැරදි නැද්ද කියන එකයි මේ අහන්නේ. එතකොට හරියටම ප්‍රති තියෙනවා එක්තරා විදිහක හරි බව. දැන් එතන එහෙම බලනකොට ලෝභ දේශ නෑ එතන. මේක අනිත්‍යයි, මේ කැඩෙන, බිඳෙන, දිරෙන, වෙනසෙන දෙයක් නෙමේක. මේ වටාපතක් කියලා දෙයක් නෑ මෙතන තියෙන්නේ. මේ අවයව ටිකක් නේ කියලා බැලුවාම එතන ලෝභ දේශ එතන නැහැ. නමුත් මෝඩ සමදුරු වෙලා නැහැ. හරියට අපි උපමාවෙන් සමාන කළොත් දැන් අර ඔබට මූණ පේනවා. පේන මූණ දිහා බලාගෙන මේ කෙස් අසුබයි, ලොම් අසුබයි, නිය අසුබයි, අසාරයි, දුඟටයි, පිළිකුල් මේ හැම මස් නහර ඇට ඇට මිදුළු වකුගඩුවක් මා මේවා අසුබයි, අසාරයි, දුඟටයි, පිළිකුල්නේ කියලා බලනවා. ඔබ එතකොට අසුබයි, අසාරයි, දුඟටයි, පිළිකුල් කියලා බලන්නේ පෙනෙන්නේ මොකද්ද? කෙස්ලොම් නියදත් සම්මස්ද පෙනෙන්නේ? පෙනෙන්නේ ඔබට කෙස්වත් ලොම්වත් නියවත් දත්වත් හැමවත් නෙමෙයි. මේ හේතු නිසා හටගත්ත ඵලය. කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේක දිහා බලාගෙන මේක අනිත්‍යයි, මේක අසුභයි, මේක අසාරයි, මේක දුගඳයි, මේක පිළිකුල් කියලා බලන්න. එහෙම බලනකොට ලෝභ දේශ නැහැ ඇත්ත කතාව. හැබැයි බලන්න මෝඩකම නැද්ද කියලා එතන? රැවටීම එහෙමම නේද? කෙනෙන දෙයට රැවටිලා නේද? දැන් මේ කෙස්ලොම් නේදක් කියලා හෝ කැලි කඩලා වෙන් කරලා හෝ අසුබයි කියලා හෝ බලන්නේ මේ පෙනෙන්නේ මේ රූපයයි කියලා හිතාගෙන නේද? තේරුණාද? දැන් කණ්ණාඩියේ මත පේන්නේ ප්‍රතිබිම්බය. දැන් ප්‍රතිබිම්බය දිහා බලාගෙන මේ කෙස් අසුබයි, ලොම් අසුබයි, අසාරයි, දුඟදයි, පිළිකුල් මේවා අනිත්‍යයිනි කියලා බැලුවොත් හොඳයි, නරක නෑ. ලෝභ දේශ සිඳෙනවා. මෝඩකම ඉතුරු. මොකද්ද මෝඩකම? මේ පෙනෙන්නේ හේතුව නෙමෙයි. දැන් පෙනෙන්නේ මේ හේතුවයි කියන මුලාවට ගිහිල්ලයි ඒ අනිත්‍ය බලන්නේ. ලෝකේ අනිත්‍ය බලනවා. නමුත් ඒක මිදුණා වෙන්නේ නැහැ. නිවුණා වෙන්නේ නැහැ. අන්න ඒ අඩුවයි, ඒ වැරද්දයි
එතන තියෙන්නේ. ඒක ටිකක් තේරුම් ගන්න හොඳට හිතලා අපි කන්නාඩි දිහා බලාගෙන අපිට පුළුවන් අසුභාකාර දුගඳ පිළිකුල් බව මෙනෙහි කරන්න. නමුත් අපි මේ අසුභාකාර දුගඳ පිළිකුල් බව මෙනෙහි කරන්නේ කොමකද? කොමකද? මේ හේතු නිසා හටගත්ත ඵලය හේතුවක්ය කියන මුලාවට ඇවිල්ලා. දැන් අපිට මේ පෙනෙන දේ ගැන ඉතර මහන්සි වෙන්න ඕනම නෑ. මේ හේතු නිරෝධයෙන් මේ ඵලය නිරුද්ධ බව දැක්කොත් ඒ ප්‍රමාණවත්. මොකද මේ බුදුදහමේ අවසානය නෙමෙයි මම මේ කියන්නේ. බුදුදහමේ අවසානය චින්තනයෙන් තොරයි. බුදුදහමේ අවසානය චින්තනයෙන් තොරයි දැක්මක්. මම මේ කියන්නේ එතනටත් මෙහා අපිට තේරුම් ගන්න පුළුවන් දැන්. තවත් ටිකක් අපිට තියෙනවා. මෙතන හිටියොත් අපට මඟ තියෙනවා. මාර්ගය අපි අපායට යන්නේ කියන තැන නොබෝ කියන්න පුළුවන්කම තියෙන ඔබට මෙතනට එන්න පුළුවන්. ඉන්සයින් මෙතන තේරුම් ගත්තාම හරි ලේසි පහසු. තේරුණාද? දැන් අපි ලෝකේ වර්තමානයේ තුල ඇත්තම කරන්නේ ඒකම තමයි. අපි හේතුව තමයි කෑලි වලට බෙද බෙද කොටස් වලට බෙද බෙද බලන්නේ. මේ කේස්ලොම් නියදත් සම්මස්නහර බෙදාගෙන බෙදාගෙන යනවා. ගිහිල්ලා ඔන්න කෑලි කෑලි වලට බෙදලා ඕ මම නෑනේ. මමෙක් නෑ. සත්වයෙක් නෑ. පුද්ගලෙක් නෑ. දැන් අර වටහපත කෑලි වලට බෙදලා කිව්වේ වටහපත නෑනේ කියලා. එතකොට අපි පටාපතක් ඇත කියන මම ඉන්නවා කියන තැනින් පටන් අරගෙන බෙදලා 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 ගිහිල්ලා අන්තිමට වැටෙනකොට නේද නෑ සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ ආත්මයක් නෑ දෙයක් නෑ ඒ කියන්නේ කොතනද උච්චේ දෘෂ්ටිය සාස්වත දෘෂ්ටියෙන් පටන් අරගෙන උච්චේ දෘෂ්ටියෙන් අවසන් වුණා මැදුම් පිළිවෙත අහුවෙලා නෑ එහෙනම් අපි බලන දේ මැදුම් පිළිවෙතට එන ක්‍රමයක් වෙන්න ඕන. එහෙම නැත්නම් එතනට පැමිණීම සඳහා උපකාර වෙන තැනකවත් අපි ඉන්න වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපිට තව බොහෝ කතා කරන්න තියෙනවා. දැන් ඉතින් අපේ කාලය අවසන් වෙගෙන යන්නේ. දැන් අද මේ කතා කරපු දේ තුළ අපහැදිලි වෙච්ච තැනක් ගැටලු සහගත තැනක් මොනව හරි තියෙනවා නම් තව විනාඩි 10ක් යොදන්න පුළුවන්. මට පොඩ්ඩක් ඇහුණේ නෑ ඒක. හා හොඳයි. ඔය අම්මට මතක ඇති සවැත් නුවර සත්පෝටියක් මහ ජනතාවක් සිටිය ඉසුරුවත් නගරයක් සවැත් නුවර. ඔය නගරයේ හිටපු අයගෙන් කෝටි 5ක්ම මගපල ලැබපු අය. ඔය ඔක්කොම මහාන වෙච්ච අය නෙමෙයි. බොහොම සාර්ථක ලෞකික ජීවිත, ගිහි ජීවිත ගත කර ව්‍යාපාරික ජීවිත, විවිධ වෘත්තීය ජීවිත ගත කරපු අය මාර්ගඵලය ඒ අයට බාධාවක් වෙලා නෑ. ඒ නිසා මේ ගත කරන ගිහි ජීවිතය තුල මම කියන්නේ අනාගාමි භව හෝ රහත් ඵලය ලබන්න තරමට කියලා. නමුත් සෝතාපන්න භව කියන එක මේ 아무තු දෙයක් නෙමෙයි. අපි වැරදි දැක්මින් දුරවැල නිවැරදි දැක්මකට එන්න ඕන එක. ඒ නිසා අපි දන්නවා අපිට තේනවා වැරදි සංකල්පයක්. මේ මාර්ගඵලයකටපත් උනා කියලා කියන්නේ 아무ත සත්‍යයේ කියන චිත්‍රයක් අපට ඇඳලා දීලා තියෙනවා. මාර්ගඵලයකට කවුරු හරි පත් වෙනවා නම් එයාට කවදාවත් gedara ඉන්න බැරි, ගෘහ ජීවිතයක් ගත කරන්න බැරි, gedara තියා පන්සලේවත් ඉන්න බැරි, ආ ඒකාන්තයෙන් කැලේට යා යුතු කාර්තිකවත් කතා නොකරන, වටපිට නොබලන, බිම බලාගෙන යන බුද්ධ චරිතයක් බවට පත් කරලා තියෙනවා මාර්ගඵලලාභය. මාර්ගඵලලාභය ඒ බඳු බුද්ධ භවකට පත් කරලා තියෙනවා. එහෙම වෙලා නැහැ.
විසාකාව බලන්න අවුරුදු 7 සෝතාපන්න වුණේ. විසාකාව මහාන වෙන්න ගියාද? විසාකාව ඔය කියන විදිහේ විරාගී බවක් වුණා නම්, විරාගී චරිතයක් වුණා නම්, අද අපිට ඇයගේ ජීවිතයේ විවාහ ජීවිතය සාර්ථකම විවාහ ජීවිතය හැටියට නිදර්ශන හැටියට ගන්න පුළුවන්ද? ස්වාමියාව සතුටු කරේ නැත්තම්? එහෙනම් මතක තියාගන්න, සෝතාපන්න වුණා කියලා කියන්නේ කාමරාග ව්‍යාපාද දුරු කළා නෙමෙයි. සෝතාපන්න කෙනා කාමරාගයෙන් ව්‍යාපාදයෙන් මිදුණේ ඒවා හැමමයි. සෝතාපන්න කෙනාට කරන්න බැරි කාරණා කීයද තියෙන්නේ? 6යි. සතන සූත්‍රයේ කියනවා චචා බිතානානි අබබ්බෝකාතුන්. කරුණු 6යි කරන්න බැරි මොනවද? පංචානන්තරේ කර්ම කරන්න බැහැ. නියත මිත්‍යා දෘෂ්ටියට යන්නේ නැහැ. මේ කරුණු 6 විතරයි අභාග්‍ය. අනිත් ඕන දෙයක් සෝතාපන්න කෙනෙකුගෙන් වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ගත කරන ජීවිතය තුළ සෝතාපන්න බව මේ දර්ශනය ඔබේ ජීවිතයට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිවැරදි කරනවා මිස. ඔබ ගත කරන කාම භෝගී ජීවිතයට බාධාවක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව මේ ගිහියා මේ කම් සැපතෙන් ලෞකික සැපතෙන් බැහැර කරන්න නෙමෙයි. ඒ සැප විඳින්න තහනමක් නැහැ. හැබැයි ඒ සැප තුල මොනව වෙන්න එපා කියන එකයි කියන්නේ. දර්ශනයෙන් යුක්ත කෙනා සැප වේදනාව හඳුනන සැප විඳිනවා. නමුත් එයා දන්නවා සැපය මේ හේතු නිසා හටගත්ත බව. හේතු නිරුද්ධ වෙනකොට මේ සැප වේදනා නිරුද්ධ වෙන බව දන්න. ඒ නිසා එයා සැප වේදනා විඳින වෙලාවෙත් සැපවත් වෙනවා. සැප වේදනාව අහිමි වෙලා ගිය වෙලාවේ ආ දුකට වැටෙන්නේ යාර කලින්ම දන්නවා හේතු නිරුද්ධ වෙනකොට මේව නැසෙන ඒවා කියලා. එනිසා යා හැමදාම සතුටෙන් ඉන්න කෙනෙක් වෙනවා. මේ ගත කරන ලෞකික ජීවිත තුල කිසිම බාධාවක් නැහැ ලෞතුරා මගට දැනෙන්නේ. හොඳයි, අපිට ඉස්සෙල්ලා අවශ්‍ය කරන්නේ මේ තුල තව තවත් නිදර්ශන උපමා අරගෙන ඉස්සෙල්ලා අපි අපේ සිත හඳුනා ගන්න ඕන. හඳුනා ගත්තාට පස්සේ අපට තේනවා ධම්මානුපස්සනාවක්. ධම්මානුපස්සනාවක්. ධම්මානුපස්සනාව තුල තමයි අපට ධර්මය අවබෝධ වෙන්නේ. මේව පසක් වෙන්නේ. අපේ තුල මෙන්න මෙහෙම අපි දැන් මෙන්න මේ මොහොතේ අපි කත්ත න්‍යායම ගමු. අම්මා කියන දැනගැනීම ඇති වුණා කියලා. අම්මා කියන දැනගැනීම ඇති වුණා. එතුණාම දැන් අපිට මේ තුල මෙනෙහි කළ යුතු ධර්මතා කොච්චර තියෙනවද කියලා බලන්න. අම්මා කියන දැනගැනීම දැන් හේතු ගැටීම නිසා හටගත්ත බව පේනවා නම්, දැන් හේතු ගැටීම නිසා හටගත්ත ඵලය කියලා දකිනවා නම්, එහෙනම් අතීතයේ ඉඳලා මෙතෙන්ට ආවද මොනවත්? ඔබට දැන් අතහැරෙන්නේ මොකද්ද? මෙතන දැන් හේතුවත් ඵලයක් වර්තමානයේ නම් අතීතයෙන් මෙහාට මොනවත් ඇවිල්ලා දෙනවද මෙතෙන්ට? නෑ. ඔබ එහෙනම් අතීත කියන අන්තයෙන් මිදෙනවා. එහෙනම් වර්තමාන හේතු ගැටීම නිසා හටගත්ත ඵලය දකිනවා නම් දැන් හේතු නිරුද්ධ වෙනකොට මේ ඵලය මෙතන නිරුද්ධ වෙන බව දකිනවා නම් ඒක අනාගතයට යනවා කියන එකක් විතර වෙනවද? නෑ. එහෙනම් ඔබ අනාගත කියන අන්තයෙන් මිදෙනවා. වර්තමානයේ තුල ඔබ දකින්නේ මොකද්ද? ඇතිව නැතිව යන උපාද වය ධම්මිනෝ උපජ්ජිත නිරුද්ධාන්ත. ඉපදෙන නිරුද්ධ වෙන බව. එතකොට ඔබට අතීතාන්තයෙන් මිදිලා වර්තමාන අනාගතයෙන් මිදිලා වර්තමානයේ තුල ඇත්ත දකිනින් නොඇලී ඉන්නවා. මෙන්න මේක නේද මැදුම් පිළිවෙත. ඊළඟට බලන්න යමක් හට ගන්නවා දකිනවා. අම්මා කියන දැනගැනීම ඇති වෙනවා. එතකොට අම්මා නෑ කියලා කියන්න බෑ. නැති මාතා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටියනේ. අම්මා නෑ කියන්න පුළුවන්ද? නෑ. එයි හට ගැනීම තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට හටගත්ත දේ ඇති වෙනවා නම් තියෙනවා කියන්න පුළුවන්. එහෙනම් ඇත නැත කියන අන්ත දෙකෙන් සාස්ත්‍ව උච්ඡේදිත කියන දෘශ්‍ය දෙකෙන් මෙතන මෙහෙම බලනකොට මිදෙනවා නේද? එතකොට අර අපේ ඉස්සලගේ විදිහට මෙතන චතුරාර්ය සත්‍ය පටිච්චසමුපාදය මේවා විවරණය කර කර බලනකොටයි අපිට ආශ්‍රව දුරු වෙමින් අවිද්‍යාව දුරු වෙමින් අපේ බලාපොරොත්තු අරමුණ අවසාන ඵලය කරාම අපි යන්නේ. මේ ධර්ම න්‍යාය දකිනකොට අපිට දැන් න්‍යායක් තියෙන හැමතිස්සෙම දර්ශනයක් තියෙනවා. හැම දෙයකටම ඇත්තිය බලන්න. එතකොට දැන් හැමතිස්සෙම අපිට පුළුවන්කම තියෙනවා එන එන දේ මේ හේතුඵල ධර්මතාවයට බෙදමින් බලන්න. නිකම් බලනවා නෙමෙයි අපි දන්නවා. එතකොට මෙහෙම බැලුවොත් මේ කෙලෙස් ලෝභ දේශ හටගන්නේ නැහැ කියලා. මෙහෙම බලනකොටම වැරදි විදිහට බලනකොටම ලෝභ දේශ හටගන කියලා දන්නවා. එහෙනම් දැන් විශ්වාසයෙන් නෙමෙයි Taman දන්නවා මෙහෙම මෙනෙහි නොකළොත් ඒකාන්තයෙන් මේ අකුසලේ හටගන්නවා. මෙහෙම මෙනෙහි කළොත් මේ අකුසලේ ගෙවෙනවා කියලා දකිනවා. ඒ නිසා Tamanට නිවන දකිනේ මේ ප්‍රතිපදාවේ සතුටෙන් සොම්නසින් ඉන්න පුළුවන්. නැවත නැවත මේ ඇති වෙන සතුට සොම්නස ප්‍රමෝදය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග උපදවමින් සම්මා සමාධියෙන් සම්මා පඤ්ඤා සම්මා විමුක්ති කියන තැනට ඔබට යන මාවත මේ තුල වහවහා ඉක්මනින් උපදවා ගන්න පුළුවන්. වැඩි වැඩි නීරෙන් මේ දැනගත් දේ ක්‍රියාවට නැගුව හොඳයි. මේක වඩා කාලය ගන්න අමාරුයි. අපි තවත් ආගමික කටයුත්තකට සම්බන්ධ වෙන්න තියෙනවා. ඉතින් අද දවසේ මේ ඇති කරගත් අවබෝධය තවදුරටත් ඔබ ක්‍රියාවට ප්‍රයෝජනෙට ගනිමින් ඒ තවදුරටත් හඳුනා ගනිමින් වටහා ගනිමින් ඔබේ සසර දුක් ගිවා ගන්නට මේ ධර්ම දේශනාව උපකාර වේවා කියන අදහස ආර්ථනාව සහිතව අපේ අනුශාසනාව නිමා කරනවා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි හැම දෙනාටම වහ වහ මේ ජීවිතේම සංසාර දුක් ගෙන නිමා කොට ලබන අමා නිවන් ඵල කල්වේවාම සිද්ධ වේවා සලසනවා. මේ උදාර පින්කම මත බුදු වෙන ආර මෛත්‍රියේ නාතු මිද්දෝසතානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේශාක්‍ය මහේශාක්‍ය සාසන මාමක උපකාරක සියලු සම්විතු දිව්‍ය දේව සමෝහයාටත් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන බෝධියෙන් නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට. අපේ විහාර ගණයේ අපවත්ීව දාල අතිගෞරවනීය සාමීන් වහන්සේලාටත් මේ ස්ථානයේ අද දවසේ අපට බණ දහම් අහන්නට කියන්නට මඟ සැලසුණ අතීත ඇත්තු මේ ස්ථාන ගොඩ නැගපු නිසා එනිසා මේ ස්ථාන ගොඩ නගන්නට වෙහස මහන්සියලා ධනේ වැය කරලා මේ පරලෝකයේ යම් සතර පේරු විදායක පිරිසේ නමේ හැම දෙනාටත් අපේ හැම දෙනා නමින් මේ පරලෝකයේ මව්පිය සහෝදර ගුරුවරු ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී කොට ඇති ඒ සියලු ඥාති හිතයිසීන්ටත් විශේෂයෙන් මේ පින්කම අද දවසේ සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ ඒ වංචාවල භාවනා මධ්‍යස්ථානයේ අපේ දායක පින්වතුන් නිසා. ඒතේ මේ දාස මහත්මයා, සිරිවර්ධන මහත්මයා සේ ඒ වගේම ඒ අපේ හිතවත් දායක සමරවීර මහත්මයා දී කොට ඇති ඒත්තන් ගනුග්‍රහය ලැබුණු නිසා ඒත්තන් හැමදෙනාම මේ පරලෝකයේ සියලු ඥාතිතයිසින්ට මේ පින්වත්පත් වේවා, සසර ජීවිත සුවපත් වේවා, සතුටපත් වේවා කියලා සාදු. විශේෂයෙන් මේ පින්කම සිද්ධ කිරීමට අනුග්‍රහව දැක්වපු අපේ හිත මිත්‍ර ධම්මිකා මුදිරුව බොහොම වෙහෙසක් මහන්සියක් දරුවා මේ වෙනුවෙන් උන්වහන්සේලු කැපවීමක් කරලා තියෙනවා. අපි උන්වහන්සේටත් උන්වහන්සේගේ ආචාර ප්‍රාචාරයන් වහන්සේලාටත් සිසුසාමින් වහන්සේලාටත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරංගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් සපත සාන්තිය සහනේ සනසිල්ල සැලසී මේ ජීවිතයේ මේ සසර දුක් ගිනි නිවා කර ගැනීමට උන්වහන්සේටද මේ දර්ශන ඥානය පහළ කර ගැනීමේ හැකියාව ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරා. තුන්වත් හැම දිනාටමත් මේ පින්කම සඳහා දායකත්වයේ සැලසුවේ දායක ස්වභාවය හැම දිනාටත් මේ භාවනා මධ්‍යස්ථානයේ ඒ පින්වතුන්ලා හැම දිනාටත් මේ විවිධ පලාත්වලින් ආවගේ සම්බන්ධ වෙච්ච අපි හැම දිනාටම මේ තුන් කුණි බලයෙන් කුසල බලයෙන් තුනුරංගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් සපත ශාන්තිය සාමයේ සනසිල්ල නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිර ජීවනයේ සිද්ධ වේවා. අපල වදුරු කරදර බාධක කාය චිත්ත පීඩාවන් දුරු වේ. නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබ, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, පාපී දුර්ජනසුරෙන් මිදමින්, තව තවත් කුසල් මගට දහම් මගට සිත් සතන් යොමුකොට සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබනාමා නිවන් සුව කල්ල වේවාම අපි හැම දිනාටම ලැබේවා සස්. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධං තියායුවං සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාති සමිජ්ජතු සෝපත්‍යං අත්තං